Honorable Lakshman Kirilla, you have 4 minutes.
Garu niyojya karaka sabha sabhapathubani man eka karanawak gen thamai garu amithuba inna nisa mama me pora prashna gena man hasalaka pradeshe ape hitodun kiyapa denuru katha geruwa ohum mata kiyapu de man ubuthubata kiyannam dan kuburu akkare ekata 2018 wenatek kudu pora kilogram 41ak dunna ennope kiyana wargaye tsp wargaye kata kilo 50ak dunna Yuria kilogram, ekasiya panahak dunna 2018 wenatek. Namuth adeka wenas karala thiyenawa. NOP wargaya kilogram 10yi, TSP wargaya kilogram 21yi, yuria kilogram 82yi. Hariyata adak adu wela thiyenawa. Ethen meka obuthubage avadhari yomu karala, obuthuba danna Hasakara Pradeshe bohoma duppat minissu inne, 100%ma govitharen jeevath wena aya. දීරපෝර වගේ දීලා තියෙනවා නමුත් ඒ දීරපෝර පාවිච්චි කරුවාම ගොයම්පල කහවෙන් නිසා ඒ අත්තල්ල දාලා තියෙනවා මම ඉතරයි ඔබතුමාගේ ගහන්නේ මට තව වැඩගත් කාරණාවක් තියෙනවා ඊයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ මම මතක් කර හිටියා මහින්ද රාජපක්ෂ මහත්මයා බෑන් කී මූන් එක පොරොන්දු වෙච්ච ගිවිසුම
අභ්‍යන්තර
පරීක්ෂණයකට මහින්ද රාජපක්ෂ මහත්තයා පොරොන්දු වුණා අපේ ආණ්ඩුවයින් පස්සේ මහින්ද රාජපක්ෂ මහත්තයා කෙරුවේ නැති නිසා අපි අභ්‍යන්තර පරීක්ෂණයකට අපි එකඟ වුණා ඔබතුමා එක දන්නා UN එකේ දැන් මේ ආණ්ඩුව එක ඉල්ලාස් කරගත්තා දැන් මම අනුතුරු හැඟීමක් කෙරුවා මම අනුතුරු හැඟීමක්
right now what's the point of order
මොනේ මේ සම්පූර්ණ විෂයපතයට පරිබාහිරව කතා කරන්නේ මෙතන මේ විෂයට අනුකූලව කතා කරන්න කියලා අපි බොහොම ගෞරවයෙන් ඉල්ලනවා.
Honorable member, today is a committee stage debate and please keep relevant to the topic today, please.
දැන් මේ ආණ්ඩුව අභ්‍යන්තර පරීක්ෂණ යෝජනාව ඉල්ලාස් කරගෙන තියෙනවා. ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ මම තමල් රාජපක්ෂ මැතිතුමා ඉන්න නිසා කියන්නේ මේගොල්ලන්ට නෙවෙයි මේගොල්ලෝ මේ කෑ ගහන්න විතරයි දන්නේ අපේ තමල් රාජපක්ෂ මැතිතුමා ඉන්නවා. තමල් රාජපක්ෂ මැති මම කතා කරන්නේ චවර රාජපක්ෂ මැතිතුමා ඉන්න නිසා. ඔයා නිසා නෙවෙයි. ඉතින් ඇත්ත වශයෙන්ම ඊයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කරලා තියෙනවා. අපි අභ්‍යන්තර පරීක්ෂණ යෝජනාව ඉල්ලාස් කරගත්ත නිසා ලබන මාර්තුවේ ශ්‍රී ලංකාවට විරුද්ධව යෝජනා සකස් කරන්න යනවා කියලා මම චවර රාජපක්ෂ මැතිතුමාට කියන්නේ. මේක රටට වැදගත්. මොකද අපිට විරුද්ධ යෝජනාවක් ආවොත් ඔබතුමා දන්නවා 2015 කලින් තිබ්බ தත්ත්වේ. 2015 කලින් තිබ්බ තත්ත්වය දන්නවා අවුරුදු 3ක් අපිට විරුද්ධව එක්සත් ජාතීන්ගේ යෝජනා සම්මත වුණා 2015 අපි හිටියේ ආර්ථික සම්බාධක අභියස ඒකයි මහින්ද රාජපක්ෂ මහත්තයා 2015 පාර්ලිමේන්තුවේ ඉතුරු ඇරිය බාර්තුවලේ ආර්ථික සම්බාධක වලට මුහුණ දෙන්න බැරි නිසා ඉතින් මේක රටට වැදගත් ඔබතුමා මේක ගැන පියවරක් ගන්න කියලා මම ඉල්ලීමක් කරනවා
Thank you Honorable Sripala Gamblath you have 12 minutes
මූලාසනේ කරු මන්ත්‍රීතුමනි රටේ ආර්ථික දැඩි අභියෝගයකට පත් වෙලා තියෙන පසුබිමක වුවද අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම මේ වැඩපිළිවෙල යථාර්ථයක් බවට පත් කරන්න 2021 අයවැය යෝජනා මගින් මහවැලි කලාප ආශ්‍රිත ඇලවේලි හා ජනාවාස පොදු යටිතල පහසුකම් සංවර්ධන අපේ අමාත්‍යාංශයට රුපියල් මිලියන ඒ සංවර්ධනය සඳහා 4,457ක් වෙන්කර දීම ගැන මේ උත්තරීස සභාව මම දැනුවත් කරන්න ඕනේ ඉතාම අභිමානයෙන් තමයි මේ ගැන කියන්නේ. ඒ වගේම අපේ ගරු වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ දරු ඇමතුමන්ගේ මඟ පෙන්වීම මත සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙලට සමගාමීව මහවැලි ගොවි ජනතාවගේ සෑම මින් අඟලක් සඳහාම වටිනාකමක් ලබා දීමේ අභිලාෂයෙන් තමයි මේ ඉදිරි අවුරුදු කීපය අපි කටයුතු කරන්න කියන එක මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන. දැන්ට මහවැලි කලාපවල කොඹුරු ඉඩමකින් මම මේ වෙලාවේ පැහැදිලි කරන්න ඕන හෙක්ටයාරයකින් ලැබෙන වීවල අස්සන්න මෙට්‍රික් ටොන් 5.6ක ඒ අගයක් තමයි පවතින්නේ. අපි බලාපොරොත්තු වෙනවා මේ අස්වැන්න ඉදිරියේ වසර දෙකක් ඇතුළත අඩුම වශයෙන් මෙට්‍රික් ටොන් 7.5කට වැඩි ප්‍රමාණයකට සංවර්ධනය කර ගැනීමට ඒ ඉලක්කය ඉක්මවීම තමයි අපි මහවැලි කලාප වලින් බලාපොරොත්තු වෙන්නේ. මේ සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඒ ප්‍රදේශවල මේ වෙනකොට ගොවි සංවිධාන 10කට වැඩි ප්‍රමාණයක් තියෙනවා. ඒවා යළි ක්‍රියාකාරී තත්ත්වයට පත් කරන්න. ඒ විතරක් නෙමෙයි ඒ කලාපවල ඉන්න ගොවි මහත්වරු 1,120,000කට වැඩි ප්‍රමාණයක් හැම ගොවි මහත්වෙම දැනුවත් කරන්න. අපි දැනුවත් කරන බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ ආකාරයට. මම කෙටියෙන් කීපයක් කියන්නම්. සහතික කළ බීජ වගා කිරීම, ඒ තුලින් වැඩි ආදායමක් ලබා ගන්නේ ගොවි මහත්වරු පෙළඹවීම, ඒ වගේම වැඩි අත්සන්න ලබා ගත හැකි බීජ ඒ ප්‍රභේද ගොවින්ට හඳුන්වා දීලා ඒ සඳහා පෙළඹවීම, ඒ විතරක් නෙමෙයි වැඩි ආදායමක් ලබන ක්‍රමවේදවලට වගා කිරීමේ කටයුතු. මම උදාහරණයක් විදියට ගත්තාම පැල විසුතුම් ක්‍රමේ නැත්තම් පැරිසුට් ක්‍රමේ වගේ ඒ ක්‍රමවේද හඳුන්වා දෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා අනිත් භෝගවලට සඳහා හරිත වගා ක්‍රම ඒ වගේ හඳුන්වා දෙමින් වැඩි ආදායමක් ලබා ගැනීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා බිම සකස් කිරීම අපි ඉතාම නිවැරදිව කිරීමේ අවශ්‍ය වෙනවා මේ ආදායම් වැඩි කරගන්න. ඒ වගේම කුඹුරක තියෙන ලියදි ප්‍රමාණය අද බිම හෙක්ටයාර එකේ නියරවල් සඳහා විශාල ප්‍රමාණයක් වෙන් වෙනවා. ඒවා අපි නිවැරදි කළා. අද මැසින් වලින් මේ වැඩි කෘෂිකර්මය කරන්නේ ඒට අවශ්‍ය විදියට සකස් කිරීම. ඒ වගේම තමයි පොහොර කෘමිනාශක යෙදීම විධිමත් කිරීම, ඒ වගේම ජලපාලනය විධිමත් කිරීම, ඒ වගේම කාබනික පොහොර යොදලා ඒ පස සාරවත් කර ගැනීම. මේ තුළින් අපි බලාපොරොත්තු වෙනවා ගොවි ජනතාවගේ ඒ කලාප 10ම ආදායම වැඩි කළ සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් ඒ ප්‍රදේශවල ගොඩනගලා දෙන්න කියන එක මම මේ අවස්ථාවේ කියන්න ඕන. ඒ විතරක් නෙමෙයි අපේ ගරු මන්ත්‍රීතුමනි, අවිධිමත් රසායනික පොහොර භාවිතය කෘෂිකර්මයේ මත පමණක් පදනම් වූ ගොවිතැන් ක්‍රමය අවසන් කිරීමේ දැන් කාලය එඹෙලා තියෙන්නේ. අපි ගොඩක් රසායනික පොහොර මතම හිටියොත් අපිට මේ තත්ත්වය දියුණු කරගන්න අමාරුයි. ඒ නිසා පරිසර හිතකාමී වසවිසෙන් තොර කාබනික ගොවිතැන් කෙරෙහි අපි රජයේ විශේෂ අවධානයක් මේ අවස්ථාවේ යොමු කරමින් ඒ අනුව ශ්‍රී ලංකාවේ පළමු වරට මහා පරිමාණයේ කාබනික යෙදුම් භාවිතා කරන භෝග නිෂ්පාදන කිරීමේ වැඩසටහන මොරගහ කන්ද කලාපයේ කළුගඟ ජලාශය ආශ්‍රිතව ක්‍රියාත්මක කිරීමට ආරම්භ කර ඇත. මෙහිදී පූර්ණ කාබනික යෙදුම් සඳහා 2021 වර්ෂයේ වගා කන්නයට අක්කර 1900ක් වී සහ අතිරේක භෝග මෙන්ම එළවලු වගාව කිරීමට කටයුතු කර ඇත. ඒ වගේම තමයි මේ වෙනකොටත් මහවැලි B කලාපය, C කලාපය, වලවේ වගේ කලාපවල මේ කාබනික වගාවන් දැන් දියුණුවෙන් පවතිනවා. අපි ඒක තව දුරටත් සංවර්ධනය කිරීම තමයි බලාපොරොත්තු වෙන්නේ කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන. ඒ වගේම වාරි සෞභාග්‍ය වැඩසටහනට සමගාමීව මහවැලි කලාපවල කුඩා වැව් 120ක් නවීකරණය කිරීමට අපේක්ෂා කරන අතර මේ වන විට කුඩා වැව් 15ක් ඒ වැව් අමුණු අපි 15ක් වැඩ ආරම්භ කරන කර ඇති බවද ඉතාම සතුටින් ප්‍රකාශ කරනවා. මෙවර අයවැය මගින් කුඩා වැව් හා එළමෙලි නඩත්තු කිරීම සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කර තිබෙනවා. ඒ යටතේ එච් කලාපය, බී කලාපය, සී කලාපය උඩමළමේ යන මහවැලි කලාප වලට කුඩා වැව් හා එළවලි නඩත්තු කිරීමේ කටයුතු වගේම එහි යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩකටයුතු අපි ආරම්භ කරනවා කියන එකත් සඳහන් කරන්න ඕන. ප්‍රධාන මධ්‍යම ප්‍රමාණයේ වාරි පද්ධතිවල අවශ්‍යතාවයන් හා නඩත්තු කටයුතු මෙහෙයුම් කටයුතු සඳහා වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 500ක් වේ. ඒ යටතේ ප්‍රධාන එළවේලිය හා ජලාස අංශයට අයත් වික්ටෝරියා රන්දෙලිගෙන ආදී ජලාස 19ක ජල හැරවුම් හා මාර්ග නඩත්තු ආව මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි එමෙන්න පොළොන්නරුව හා මඩකලපු දිස්ත්‍රික්කවලට අයත් මහවැලි බී කලාපේ වාරි පන්තති හා මාර්ග පුනරුත්ථාපනය යටිතල පහසුකම් සංවර්ධනයට රුපියල් මිලියන 300ක අතිරේක මුදලක් වෙන් වෙලා තියෙනවා. ඒ යටතේ මහවැලි බී කලාපේ කිලෝමීටර් 100ක් පමණ ඒ ඇල පද්ධති කුඩා වැව් ඇල මාර්ග ඒ වගේ මේ යටතල පහසුකම් පුනරුත්ථාපනය කිරීමේ සැලසුම් කරලා තියෙනවා. ඒ වගේම රිදී මහලියන්ද ආශ්‍රිත ජනාවාස වාරි පද්ධති පුනරුත්ථාපනය සඳහා මෙවන අයවැය මගින් වෙන් කර ඇති මුදල් රුපියල් මිලියන 200ක්. ඒ යටතේ රඹකැන් ඔය කලාපේ රිදී මහලියද්ද කොට්ටාසේ කුඩා වැව් ඇල මාර්ග හා යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම අපේක්ෂා කෙරේ. එමෙන්ම අනුරාධපුර වවුනියාව මුලතිව් ආශ්‍රිත ජනාවාස සඳහා වාරි පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීම අයවැය මගින් රුපියල් මිලියන 200ක් මුදලක් වෙන් කර තිබෙනවා. ඒ යටතේ මහවැලි එල් කලාපේ කුඩා වැව් 4ක් ඇල මාර්ග කිලෝමීටර 20ක් ආ ග්‍රාමීය මාර්ග යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමට අපි කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි මීට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ මාවේ රඹකැන්න ඔය ප්‍රදේශයේ ජනාවාස වාරි පද්ධති ප්‍රතිසංස්කරණයට අයවැය මගින් රුපියල් මිලියන 250ක් වෙන් කර තිබෙනවා. ඒ යටතේ රඹකැන්න ඔය කලාපේ මහවැය ප්‍රදේශයේ කුඩා වැව් 5ක් ඇල මාර්ග කිලෝමීටර් 20ක මෙන්ම ග්‍රාමීය මාර්ග වැඩි දියුණු කිරීමටත් කටයුතු කරනවා. මේ වැව් හා අමුණු ඇතුළු වාරි පද්ධති නිසි ලෙස ප්‍රතිසංස්කරණය කිරීමෙන් ජලය රැස්කර තබා ගැනීමට හැකියාව උදා වෙනවා පමණක් නෙමේ එයින් නිසි වෙලාවට ගොවි ජනතාවට ජලය නිකුත් කිරීමට හැකියාව ලැබෙනවා කියන එකත් මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන. ඒ වගේම අතිගරු ජනාධිපති ගෝණ්ඩායමේ රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩපිළිවෙල ශක්තිමත් කිරීම සඳහා සෞභාග්‍ය ආහාර වැඩසටහන මහවැලි කෘෂිකර්ම අංශයේ පුළුල් දායකත්වයක් ලබා දෙනවා. ඒ සඳහා අපි මේ වෙනකොට මහවැලි කලාපවලින් V121ක් සෝයා බෝංචි 91ක් ලොකුලූණු 143ක් බඩේනකු 110ක් කෙසෙල් 122ක් පැපොල් 113ක් අඹ 108ක් ආදී වශයෙන් ඒ වගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතුව ගොවි පළවල් 16ක් තිබෙන ඒවා අපි නවීකරණය කරන්න. ඒ විතරක් නෙමෙයි හැම ගොවි පළක්ම ඉතාම ඉහළින් සංවර්ධනය කළා බීජ නිෂ්පාදනය පටන් ගන්නවා පමණක් නෙමෙයි ඒ ප්‍රදේශයට අවශ්‍ය මහවැලි කලාපය වලට අවශ්‍ය බීජ නිෂ්පාදනය අපි ඒ ගොවි පළවල් වලින් සකස් කරලා එම ආදර්ශන ගොවි පළවල් බවට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි අපි අපිට මෙවර මුදල් වෙන් වෙලා තියෙනවා කෘෂිකර්ම ඒ වගේම පස් සම්පත් දීවර කටයුතු වලට මිලියන 1600ක්. ඒ තුළින් අපි ඒ ක්ෂේත්‍ර තුළ විශාල සංවර්ධනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. එහි ඒ තුළින් ඒ ජනතාවගේ ආදායම වැඩි කරන්න ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය ඉහළට ගන්න අපි කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ කියන්න ඕන. ඒ වගේම තමයි අතිගරු ජනාධිපතිතුමා ගිය හැමතරකම කිව්වේ අපි පදිංචි වෙලා ඉන්න විශාල කාලයක් අපිට ඉඩමේ ඔප්පුව ලැබිලා නැහැ. ඒ නිසා මේ මහවැලි අධිකාරී විදියට අපි බලාපොරොත්තු වෙනවා ඒ හැම කෙනෙකුටම දැන් මේ වෙනකොට විශාල ප්‍රමාණයකට අපි ඉඩම් ඔප්පු දීලා තිබුණත් තම තියෙන ලැබිය යුතු ඉඩම් ඔප්පු වලින් 2020-21 වසරේ ඉඩම් ඔප්පු 50,000ක් ලබා දෙන්න කටයුතු කරනවා කියන එකත් මේ අවස්ථාවේ මම ඉතාම සතුටෙන් කියන්න ඕන. ඒ විතරක් නෙමෙයි අපි ඉදිරි වසර 4 ඇතුළත සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ ලබන අවුරුද්දේ. අපි බලාපොරොත්තු වෙන්නේ මේ රටේ වැඩපිළිවෙලට
අත්විඳින
මට විනාඩියක් දෙන්න. ඒ වගේම තමයි මෙවර අයවැය ඉදිරිපත් කරපු ගරු අග්‍රමාත්‍ය මුදල් අමාත්‍ය වගේම මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමාටත් ඒ වගේම අපේ අපිට මඟ පෙනෙන ගරු ආරිමාර්ග අමාත්‍ය චමන් රාජපක්ෂ මැතිතුමාටත් ඒ වගේම මම මේ අවස්ථාවේ මුදල් අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු ඒ සියලු නිලධාරීන්ටත් වාරිමාර්ග අමාත්‍යංශවල අමාත්‍යංශයේ ලේකම්තුමන් ඇතුළු නිලධාරීන්ටත් මහවැලි අමාත්‍යංශයේ ලේකම්තුමන් ඇතුළු සියලු දෙනාට ඒ වගේම ශ්‍රී ලංකා මහවැලි අධිකාරී අධ්‍යක්ෂ ජෙනරාල්තුමා ඇතුළු නිලධාරීන්ට වගේම මා සංගමයෙන්ම කටයුතු කරන අපේ රාජ්‍ය ඇමතිතුමා අනුත් ජයරත්න එතුමා ඇතුළු ඒ සියලු දෙනාටම මේ අවස්ථාව ඉස්තුතිවන්ත වෙමින් එන වසරේ අපි බලාපොරොත්තු වෙනවා සෞභාගයේ දැක්ම තුළින් ජනතාව ඉතාම සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් ආර්ථිකයක් ඒ ගංවල ඇති කරලා ඒ ජනතාව ඒ ඔප්පුව ඉඩම් ඔප්පුව පමණක් නෙමෙයි අනිත් පහසුකම් ලබලා දීලා සතුටෙන් ජීවත් වෙන්න පුළුවන් පවුලක් බවට පත් කිරීම තමයි අපේ අරමුණ කියන එක මේ අවස්ථාවේ සඳහන් කරමින් නැත වෙන බොහොම ස්තුතියි.
Thank you. Honorable Sujit Sanjay Perera, you have 9 minutes.
ගරු නියෝජකාර්ග සභාපතිතුමනි, ඉතාම වැදගත් අමාත්‍යංශ කීපයක් සම්බන්ධව අද දක්වන අවස්ථාව සලසා දීම පිළිබඳව ඔබතුමාට මගේ ස්තුතිය පළමු කොට පිරිනමනවා. ඒ වගේම අපි දන්නා මේ රටේ කෘෂිකර්මියත් ඒ වගේම වාරිමාර්ග අමාත්‍යංශයක් කිව්වම ඉතාම වැදගත් අමාත්‍යංශ කීපයක් අද සාකච්ඡාවට ගන්න අවස්ථාව. ඉතින් කෘෂිකර්මයේ පැත්ත ගත්තොත් එහෙම අපේ රටේ ජන ජීවිතයට ඒ වගේම ගොවිතන්ට සම්බන්ධලා ඉන්න උදවියට ඉතාම වැදගත් කාර්යයක් කියන එකයි මේ අවස්ථාවේදී අමුතුවෙන් මතක් කරන්න අවශ්‍ය නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි, අපි දන්නා කෘෂිකර්මයේ ගැන කතා කරනකොට ඒ වගේම වී ගොවිතන ගැන කතා කරනකොට අපි දන්නා මේ රටේ උගක් අවස්ථාවල්දී විශේෂයෙන්ම ආණ්ඩු පක්ෂයෙන් අදහස් උදා දක්වන අවස්ථාවේදී එක්සත් ජාතික පක්ෂ රජය එහෙම නැත්නම් අපේ ආණ්ඩු කාල සීමා තුළදී මේ කෘෂිකර්මයේ සම්බන්ධව කිසිම දෙයක් කරපු නැති හැටියට තමයි උගක් අවස්ථාවේදී අදහස් දක්වන්නේ. අපි දන්නා මේ රටේ කෘෂිකර්මී පැත්තෙන් එහෙම නැත්නම් වී ගොවිතන පැත්තෙන් මේ රට ස්වයංපෝෂිත කරන්න කටයුතු කෙරුවා නම් කටයුතු කෙරුවේ එක්සත් ජාතික පක්ෂ රජයන් තුළ කියන එක මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. මොකද ඒක අපි දන්නවා නම් ආයත අතීතයේ දිහානකොට අපේ DS සේනානායක මැතිතුමා මේ ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යතුමා ඒ වගේම ප්‍රථම කෘෂිකර්ම අමාත්‍යතුමා හැටියට මේ රටේ ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ කරලා ඒ වගේම විශාල ජලාශ ප්‍රමාණයක් ඉදි කරලා කෘෂිකර්මයේ පැත්තෙන් වී ගොවිතන පැත්තෙන් ස්වයංපෝෂිත කරන්න කටයුතු කරපු නායකයරට මුල්ම කටයුතු කරපු නායකයරට තමයි එතුමා ඉතිහාසගත වෙන්නේ. ඒ තුළින් මං හිතන්නේ ගොවි ජනපද ව්‍යාපාරය විතරක් නෙමෙයි නැගෙනහිර පළාතේ ඒ වගේම උතුරු මැද පළාතේ විශාල වශයෙන් අපි දන්නවා මේ අපේ අනිකුත් ප්‍රදේශවල ඉන්න ජනතාවටත් ජීවනෝපාය මාර්ගයක් ඇති කරගන්නටත් ඒක හිවහල් වුණයි කියන එක මේ අවස්ථාවේදී අපි මතක් කරන්න ඕනේ. ඊට පස්සේ 1965 වසරේදී ගරු ඩඩ්ලි සේනානායක මැතිතුමා එතුමත් ගොවිතැන සම්බන්ධ විෂම ඇල්මකින් ආදරකින් කටයුතු කරලා ඒ පැත්තෙත් මං හිතන්නේ වී ගොවිතැන කෘෂිකර්මයේ නගාහිටවන්න විශාල වැඩ කොටසක් කෙරුවයි කියන එකත් අපි මේ අවස්ථාවේදී මතක් කරන්න ඕනේ. ඒ වගේම ගරු නියෝජ්‍ය කාර්ක සභාපතිතුමනි, මං හිතන්නේ මේ රටේ සහලින් ස්වයංපෝෂිත කිරීමේ සුවර්ණමය යුගය අපි ගැන කතා කරොත් කතා කරන්න පුළුවන් වෙන්නේ 1977 JR ජයවර්ධන මැතිතුමාගේ යුගය කියලා කිව්වොත් මං හිතන්නේ මන් නිවැරදි. මොකද අපි දන්නවා කඩිනම් මහවැලි ව්‍යාපාරය හරහා විශේෂයෙන්ම ගොවි ජනපද ඒ වගේම දන්නම් මහවැලි කලාප පහකට වෙන් කරලා ඒ කාලේ හැටියට මං හිතන්නේ කුඹුරු ආයායවල් ලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් ඇතිකරන්න එතුමාගේ මහවැලි ව්‍යාපාරය සමත් වුණා කියන එක මම කියන්න ඕනේ. ඒ වගේම ගාමිසානායක මැතිතුමා ඉතාමත් කාර්යක්ෂම ඇමතිවරයෙක් ඇට ඒ අවස්ථානුකූල මේක අවුරුදු 5කින් එහෙම නැත්නම් අවුරුදු 35ක ඉවර කරන්න පුළුවන් වැඩේ අවුරුදු 5කින් අවසන් කරලා ඉවරලා මේක සම්පූර්ණයෙන්ම සහලින් ස්වම්පිත කිරීමේ ගෞරවයත් කරගන්න එතුමල්ලා කටයුතු කෙරුවා. ඒ වගේ මහවැලි ව්‍යාපාරය සඳහා මේක බහුකාර්ය යෝජනා ක්‍රමයක් හැට තිබුණේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන් මේ තුළින් ජලවිදුලිය සම්පාදනය කරන්න ඒ වගේම වී ගොවිතැන විතරක් නෙමේ අපේ ජන ජීවිතය නගා හිටවන්න විශේෂයෙන්ම ගොවි ජනපදවල පදිංචි කිරීම මං හිතන්නේ මේ රටේ අනිකුත් ප්‍රදේශවල හිඳ අය රැකියා විරහිත අය ඒ කාලේ තරුණයෝ හැටියට ගිහිලා තමයි මේ ගොවි ජනපදවල පදිංචි වෙලා විශාල සංවර්ධනයකට දායකත්වයේ අය අද වෙනකන් ලබා දෙන්නේ කියලා මම මේ අවස්ථාවේදී කියන්න ඕනේ. ඒ වගේම කරු මන්ත්‍රීතුමනි, අනික් කාරණා තමයි මම කියන්න ඕනේ මේ වෙලාව අපි දන්නා මේ වගේ සහලින් ස්වයංපෝෂිත වෙලා තියෙන්නේ මේ රටේ සහල් හිඟයක් ඇති වෙලා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. මේ අන්න අපි සහලින් ස්වයංපෝෂිත වෙන්න හේතු වුණේ මේ එක්සත් ජාතික පක්ෂ රාජ්‍ය කාලේ කරපු වැඩසටහන් කියලා මම නැවත වරක් අවධාරණය කරනවා. ඒ වගේම අද සහලින් ස්වයංපෝෂිත වෙලා තිබුණා වුණත් අපි දන්නවා අපේ රටේ මේ වී ගොවිතැනට යොමු වෙලා ඉන්න උදවියට ගරු මන්ත්‍රීතුමනි නිසි මිලක් අපි දන්නා වී අස්වන්න ලැබුණ කාලේ වෙනකොට තමන්ට පුළුවන්කමක් නැහැ වීඔලට සාධාරණ මිලක් අත්පත් කරගන්න. අපි දන්නා හුඟක් අවස්ථාවේදී මේ සම්බන්ධ නියමිත මිලක් මෙයාට හම්බෙන්නේ නැහැ. අපි දන්නා ඊට පස්සෙත් ඒ වගේම අඩු මිලට වීල් ටික ආවද කෙරුවාට පස්සේ අපේ ජනතාව පැත්තෙන් පාරිභෝගිකයන් පැත්තෙන් අපි බලනවා අපිට සහල් ටික අඩුවට ලැබෙයි කියලා. නමුත් මම තමුන්නාසට කියන්න ඕනේ සහල් ටික අඩුවට ලබා ගන්නවත් අද ජනතාවට හැකියාවක් ලැබිලා නැහැ. අද වකිනවා අපි වෙළඳපොළ දිහා බලනකොට සහල් වල හිඟියකුත් අපි දකිනවා මේ දවස්වල. ඒ වගේම සහල් වල මිල මං හිතන්නේ උච්චාවචනය වෙනවා. මිල ස්ථාවර මලකර පත්වාගෙන යන්න අද මේ රජයට හැකියාවක් ලැබෙන්නේ නැහැ කියන එක මම මතක් කරන්න ඕනේ. අපි දන්නවා විශේෂයෙන්ම පහුගිය දවස්වල අපි දන්නවා ජනාධිපතිතුමාත් මැදිහත් වුණා. ඒ වගේ වෙළඳ අමාත්‍යාංශයත් මැදිහත් වුණා. මැදිහත් වෙලා අපි දැක්කා විශාල වශයෙන් අපි දැක්කා ගැසට් නිවේදන රාශියක් මේ සම්බන්ධව එළි දක්වන්න කටයුතු කෙරුවා. සහල් මිලට විතරක් ගැසට් නිවේදන 6ක් විතර බඩු මිල පාලනය කරන්න ගැසට් නිවේදන නිකුත් කරන්න කටයුතු කෙරුවා. නමුත් මේවා එකම ප්‍රයෝජනයක්වත් සභාපතිතුමනි අත් කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මේ ස්ථාවර මිලක් පවත්ව ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. අද වෙනකොට මං හිතන හිතු ගණන් වලට වෙළඳ ව්‍යාපාරික නොයෙකුත් ආකාර දේවල් කිව්වට වෙළඳ ව්‍යාපාරික නොයෙකුත් ආකාර බලපෑම් කෙරුවට සහල් නිෂ්පාදනය කරන උදවියට බලපෑම් කෙරුවට මේ අය කිසිම අවස්ථාවක මේ මිල සාධාරණ එහෙම නැත්නම් පාලන මිලට ලබා දෙන්න මේ ආණ්ඩුවට හැකියාවක් ලැබිලා නැහැ කියලා මම කියනවා. එහෙනම් මම මේ අවස්ථාවේදී ඉල්ලා සිටින්න කැමතියි. මේක ඇත්ත වශයෙන් ප්‍රායෝගිකව ගැඹුරු ඇමතිවරු ගණනාවක් ඉන්නවා මේ සම්බන්ධව. ඒ වගේම ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මැදිහත් වෙලා තියෙනවා. එහෙනම් මම ඉල්ලා සිටින්න කැමතියි. අද ජනතාව ජීවත් වෙන්න බොහොම අමාරුයි. ජනතාවගේ පාරිභෝගික ද්‍රව්‍යවල මිල අහස උසට නැගලා තියෙන අවස්ථාවක්. මේ කොවිඩ් වසංගතයත් එක්ක තවත් ඒ ජන ජීවිතය පහළට ගිහිලා තියෙන අවස්ථාවේ. ඒ නිසා මම ඉල්ලා සිටින්න කැමතියි රජයෙන් මේ සම්බන්ධ විශේෂයෙන්ම අවධානය යොමු කරලා මේ සම්බන්ධව හොයලා බලලා මේ ගැසට් නිවේදන එහෙම නැත්නම් මේ මාධ්‍ය සම්දර්ශන ඒවා විතරක් తీරි වෙලා කවදාකම් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් කමක් නැහැ. ඒස ප්‍රායෝගිකව මේ තත්ත්වයට මුහුණ දෙයිලා මේ ජනතාවට එදා අපි කෙරුවා වගේම අපිට මතකයි දින 100 අපි ආණ්ඩුව පිටවල දින 100 වැඩසටහන යටතේ අපි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගණනාවක මිල අඩු කරන්න කටයුතු කෙරුවා. අමනාපතර මතක ඇති. ඒවා කවදාකවත් වෙනස් වුණේ නැහැ. එක ගැසට් නිවේදනයයි. ඒ ගැසට් නිවේදනය අවුරුදු 3.5ක් හරිකම් මන්තුමනි අපිට පුළුවන්කම තිබුණා ඒක සම්පූර්ණ වශයෙන්ම අපි ආරක්ෂා කරන නරයන්ට ඒක එහා මෙහා වුණේ නැහැ. ඒ සම්බන්ධව ඉල්ලා සිටින කැමති ආණ්ඩුවෙන් මේ තත්ත්වයටත් මුහුණ දෙන්න එහෙම නැත්නම් ඒ වගේ වැඩපිළිවෙලක් සකස් කරන්න කටයුතු කරන්න කියලා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි මට කියන්න අවශ්‍යතාවයක් තියෙන කරුණු රාශියක් අපි ලියාගෙන ආ වුණත් කාල වේලාව නිසා මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. දැන් අපි කෘෂිකර්මයේ නගා හිටවන්න කටයුතු කරනවා. පෞගිය දාලේ අපි දැක්කා කොවිඩ් වසංගතයත් එක්ක පුරංග වෙච්ච කුඹුරු අස්වද්දන්න විශාල පිරිසක් යොමු වෙලා හිටියා. තරුණ පිරිසත් ඒකට යොමු වෙලා හිටියා. නමුත් අපි දකිනවා ඒ ඇයට මේ වැඩ කටයුතු කරන්න ගියාම නොයෙකුත් ආකාර ප්‍රායෝගික ගැටලු තිබුණා. මොකද අවුරුදු ගාණක් අස්වද්දලා තිබුණේ නැහැ. විශාල ප්‍රාග්ධනයක් මුලදී යොමු කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ වගේම ඇලවේලි සකස් කරගන්න ඕනේ. හුඟක් වෙලාවට වතුර ටික ලබා ගන්න බෑ. ඒ නිසා මම ඉල්ලා සිටින්නේ කැමති පුරං කුමුරු අස්වද්දී මේ වැඩසටහනක් කරු ඇමතිතුමනි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා නම් මූලික වශයෙන් මේගොල්ලන්ගේ යටතල පහසුකම් ටික දිනු කරන්න ඒ සම්බන්ධව උනන්දුවක් ඇති කරන්න එහෙම නැත්නම් මේ පුරං කුමුරු ටිකෙන් ප්‍රයෝජනයක් කරගන්න බෑ. සමහර කුඹුරු තියෙන කරු ඇමතිතුමනි මා සභාපතිතුමනි මේවා සම්බන්ධ කුඹුරු වගා කරන්න පුළුවන් කමක් නැහැ. වී වගාව කරන්න බෑ. ඉතින් අවුරුදු ගණනාවක් මේ අපි දන්න ගොවි ජනසේවය දෙපාර්තමේන්තුවේදී 50 වලට මේ සම්බන්ධ වෙලා ඒවා තියෙන නීති රීති නිසා වෙනත් වගාවක් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම ඉල්ලා සිටින කැමැති ඒ සම්බන්ධව වෙනත් වගාවකට බෝධක විවිධාංකරණය කරන යටතේ වෙනත් වගාවන් වලට නැත්තම් අපරාධ මේක අර කුඹුරු පනතට මුවා වෙලා නීතියට මුවා වෙලා මේ ඇයට මේ වගාව කරගන්න පුළුවන් කමක් නැති නිසා වෙනත් වගාවන්ට ඒකෙන් අස්වැද්ද අස්වැන්න වැඩි කරගන්න අවස්ථාවල් යොදා ගන්න පුළුවන් කියලාත් මම මේ අවස්ථාවේදී යෝජනා කරන්න කැමතියි. ඒ වගේම කවුරු කොහොම කිව්වා වුණත් අද අපි දන්නවා ඉදිරි කාලේ වෙනකොට අස්වැන්න අඩු වීම වළක්වන්න පුළුවන් කමක් නැහැ. මේ වීගෝවිතන විතරක් නෙවෙයි තේ වෙන අනිකුත් බෝගලත් අස්වැන්න අඩු වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා ගරු මන්ත්‍රීතුමනි. ඒකට හේතු වෙලා තියෙන ප්‍රධාන වශයෙන් අද පෝරහිංගිය. අපි දන්නවා පෝරහිංගියක් නැහැ කියලා ආණ්ඩුව පැත්තෙන් කොච්චර කතා කරුවා වුණත් අනිවාර්යයෙන් පෝරහිංගියක් තියෙනවා. ඒක බලා ගන්න පුළුවන් පෝර නිකුත් කරන ගෝජන සේවා කාර්යාලවලට ගියාම ලොකු බරපතල ප්‍රශ්නයක් මේ ආණ්ඩුව මං හිතන්නේ මේ සෞභාග්‍ය දැක්ම ගැන කතා කරනවා මේ රටේ කෘෂිකර්මයේ දේශීය ආර්ථිකය ගැන කතා කරනවා නම් මේවා සම්බන්ධව යම්කිසි විසඳුමක්
අඩිනවා
මම මේ අවස්ථාවේදී කියනවා. එහෙනම් මම මේ අවස්ථාවේ දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ කියන කාරණා සම්බන්ධව ගරු මංගිතන්නේ හුඟක් වෙලට මාධ්‍ය මගින් තමයි හුඟක් වෙලට මේ මේක දකින්නේ ඒ වගේ මේ විවාදවල විතරයි අපි දකින්නේ මේම කරනවා මේම සංවාදනයක් ඇති කරනවායි කියලා මම කියන්න කැමති ගරු මන්ත්‍රීතුමනි මේක ඇත්ත වශයෙන්ම මහ පොළොවේ යථාර්ථයක් බවට ඉදිරි කාලෙදී පත්කරන මේ හැම කෙනාගේම කැපීම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා මම ඉස්සුතුයි
Thank you Honorable Hector Apuwami you have 7 minutes order please Honorable Member Kokla Gunawardana to the chair
කාර්ක සභා සභාපතිතුමියනි ස්තුතිවන්ත වෙන අදවසේදී අවස්ථාව ලබා දීම සම්බන්ධව ඉතාමත්ම විශේෂ වූ අමාත්‍යාංශයක් එමෙ නැත්තම් විශේෂ වූ කාර්යභාරයක් සිද්ධ වෙන කුසිකර්ම අමාත්‍යාංශය සහ වාරිමාර්ග අමාත්‍යාංශය යන මේ දෙකත් ඊට ආබද්ධ වෙච්ච අනිකුත් අමාත්‍යාංශත් සම්බන්ධයෙන් සාකච්ඡාවට අවස්ථාව ලබා දීම සම්බන්ධව කාර්ක සභාවේ මම මතක් කරන්න ඕන පළමුවෙන්ම මේ පාර්ලිමේන්තුව සම්බන්ධව සහ මේ පාර්ලිමේන්තුවේ වටිනාකම සම්බන්ධව මේ පාර්ලිමේන්තුව මේ දවස් 20 අයවැය අපි කතා කරද්දී මේකට කෝටි ගාණක් වේදම යන අපි හැම දිනෙකම සිහියේ තබා ගත යුතුයි මේ පාර්ලිමේන්තුවේදී අපි මේ පාවිච්චි කරන හැම මුදලක්ම මේ රටේ ජීවත් වෙන අහිංසක දුප්පත් මිනිසුන්ගේ ලේ දහඩිය කඳුළු තමයි අපි මේ පාවිච්චි කරන්නේ ඉතින් මෙතනදී අපි ආණ්ඩුවෙන් විශේෂයෙන් මිල්ලිමක් කරනවා මේ අයවැයේදී රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් යෝජනා කරලා තියෙන ඵලදායි කතාවක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන්න කියලා අපි දැක්කේ නැහැ බොහෝ වෙලාවට මඩ ගහනවා එහෙම නැත්නම් කාට හරි බය නැත තාම ජනාධිපතිවරණෙත් පාර්ලිමේන්තු මැතිවරණෙත් දන්නා වගේම තාම විපක්ෂයට බයයි ඊට මම හිතනවා ඵලදායි කතාවක් ජනතාව වෙනුවෙන් කරන්න අවස්ථාව උදා කරගනි කියලා ඒ වගේම මම හිතන්නේ අපි සිහිපත් කරන්න ඕන මේ කාලය වදින සම්මතන විනාඩි 10ක් කාලයක් තියෙන්නේ ඒ නිසා මට මේ අපේ ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත රටක් එදා ඉඳලා කෘෂිකර්මය ගත්තාම විශේෂයෙන් වැවිලි බෝගත් එක්ක ගත්තාම අපි සහලෙන් සහ අනිත්‍යවල ස්වයංපෝෂිත වෙච්ච රටක්. අපි කාලයක් තිස්සේ සියලු දේවල් නැති කරගත්තත් රටක්. ඒ නිසා අපිට තියෙනවා බොහෝ දේවල් මේ රටේ මයිදානේ පිහිටීම ගත්තාම මේ රටේ දේශගුණය සහ කාලුගුණය ඒවහා සමානවම ජලය සහ විශේෂයෙන්ම ඵලදායි ශ්‍රමයේ තියෙන රටක් හැටියට. අපිට මේ රටේ වෙනස් කරන්න ගොඩක් දේවල් තියෙනවා මොකද ආදි කාලේ අපේ රටේ සිද්ධ වෙච්ච දේවල් සහ ඒ ඵලදායි ක්‍රමවේද සම්බන්ධයෙන් නැවත වතාවක් අපි ඒ තත්ත්වයට යන්න සූදානම් වීම සම්බන්ධයෙන් උත් මම අද සතුටු වෙනවා වගේම ඒක ඵලදායි ක්‍රමයට කරන්නේ කොහොමද කියන එකත් අපි සියලු දෙනා සාකච්ඡා කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා ඒ නිසා අපි මෙතනදී විශේෂයෙන් මම දැක්ක මේ අයගේ කතාවේ තියෙනවා වැටෙන ජල බිඳුවට වටිනාකමක් දෙනවා කියන හැබැයි මේ රටේ වටිනාකමක් දීලා නැහැ මේ පොළොවට වැටෙන අහසින් වැටෙන ජල බිඳුවට වටිනාකමක් දීලා නැහැ අපිට දෙන්න හැකියාව හම්බෙලා නැහැ හරි විදිහ. ඒ නිසා මම විශේෂයෙන් මතක් කරන්න යන්නේ දැන් මට කතා කරන්න තියෙනවා යුතුයකමක් හැටියට දිස්ත්‍රික්කයේ අපේ පුත්තලන් දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් හැටියට ඒ පත්කල් ලැබපු අපේ ජනතාව වෙනුවෙන් යුතුයකමක් ඉෂ්ට කරන්න තියෙනවා කියලා මම විශ්වාස කරනවා මේ මේ වාදයේ. පුත්තලම දිස්ත්‍රික්කයේ ගත්තාම ඉතාමත්ම සුන්දර වූ දිස්ත්‍රික්කයක් සුන්දර මිනිසු ටිකක් ජීවත් වෙන දිස්ත්‍රික්කයක් එයා සමානවම සෑම අතින්ම එක පැත්තකින් බලපොව ලංකාවේ ස්වයංපෝෂිත වෙච්ච දිස්ත්‍රික්කයක් හැටියට අපිට ගන්න පුළුවන් මේ දිස්ත්‍රික්කේ ගත්තාම කෘෂිකර්මය තියෙනවා දීවර තියෙනවා ඒවද වැවිලි බෝගක් තියෙනවා මේ ප්‍රදේශයේ ඊළඟට සංචාර කර්මාන්තයත් එක්ක රාජ්‍ය සේවය සහ සුළුහා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සහ කර්මාන්ත වලින් පිරිච්ච දිස්ත්‍රික්කයක් මේ දිස්ත්‍රික්කේ වැඩ කටයුතු කරද්දී විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මේ දිස්ත්‍රික්කේ වැවෙනවා වී ගන්න පුළුවන් අපිට එළවලු පළතුරු පොල් කජු අඹ අන්නාසි සහ කුළුබඩු වර්ග මේ සියලු දේම වැවෙන ප්‍රදේශය. ඒ වගේම මුහුද කලපුව ඇල ගඟ වැව් ටික මේ සියල්ලම පිහිටලා තියෙන ප්‍රදේශයක්. අපි මේ ප්‍රදේශයේ දිනු කරද්දී මම මේ මාතෘකාවට යන්නේ වෙන වෙන ක්‍රමවේදයකට. මොකද අපේ දිස්ත්‍රික්කය ගැන කතා කරන ගමන්ම මේ දිස්ත්‍රික්කේ විශේෂතු ප්‍රදේශයක් තමයි කල්පිටිය බල ප්‍රදේශය. කල්පිටිය සහ වනාතුල්ල බල ප්‍රදේශය. මේ කල්පිටිය ප්‍රදේශයේ හැම ලංකාවේ හැම ප්‍රදේශයක වැවෙන හැම දෙයක්ම වැවෙන එකම ප්‍රදේශය තමයි මම හිතන්නේ ලංකාවේ කල්පිටිය. මේ කල්පිටිය ගත්තාම මේ මේ වැවෙන ප්‍රදේශයට දීලා තියෙන්නේ කාලයක් තිස්සේ කුඩම්මගේ සැලකිල්ල. මේ කුඩම්මගේ සැලකිල්ල මෙහෙම ලැබිලා තියෙන හේතුව තමයි සාමාන්‍යයෙන් කල්පිටිය ප්‍රදේශයේ දීවර ප්‍රදේශයක් හැටියට ගැසට් කරලා තියෙන්නේ. හැබැයි කුසිකර්ම ප්‍රදේශයක් හැටියට ගැසට් කරලා නැහැ.
හැබැයි මේ වෙනකොට අපනයන බෝගත් එක්ක මේ ප්‍රදේශයට ලංකාවට ඕන කරන එළවලු බෝග සියල්ලම පළතුරු සියල්ලමත් බොහෝ වෙලාවට වැවෙන ඒ වගේම රටට සපයන ප්‍රදේශයක් මේ ප්‍රදේශය. එතකොට මේ ප්‍රදේශයේ ගොවියෝ ටික මේ ගොවියෝ ටික අර ගැසට් කරලා නැති නිසා යම් ආපදාවකට පත් වෙනකොට ගංගාතුර වෙලාවේදී ආපදාවකට පත් වෙනවා. දැන් මේ කොරෝනා වෛරසය නිසා විශේෂයෙන්ම ආපදාවට පත් වුණා ඒක. ඒගොල්ලන්ගේ එළවලු ටික විකුණ ගන්න බැරුව ඉතාමත්ම අමාරු තත්ත්වයකට වැටුණා. හැබැයි යම් විදිහක සහනයක් රජයෙන් ලැබිලා නැහැ. කාලයක් තිස්සේ මේක ලැබිලා නැහැ. මේ රජයෙන් විතරක් නෙවෙයි. කාලයක් තිස්සේ ඒක ලැබිලා නැහැ. මොකද ගැසට් කළ නැති නිසා දැන් වීවගාවට දෙන වගා හානියක්වත් ඒගොල්ලන්ට කිසිම සම්බන්ධතාවයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට පොහොර ගැනත් විශාල ප්‍රශ්නයක් එයාට කාලයක් තිස්සේ තියෙනවා. ඒ පොහොර ප්‍රශ්නෙටත් ඒගොල්ලන්ට විසඳුමක් තිබුණේ නැහැ. තවමත් පොහොර වලට යම් යම් ප්‍රශ්න තියෙනවා මේ ප්‍රදේශයේ. ඒ වගේම මේක සිහිපත් කරන විශේෂ කාරණාවක්. මම මේ කතාවට එද්දී නොරොච්චෝලේ බලාගාර සැලසුමක් නැතුව අපේ රටේ ස්ථානගත කරපු ඒ බලාගාරය ඉතාමත් වැරදි තැනක ස්ථානගත කර. අපි මේක ලොකු සටනක් දුන සමහර අය මැරුණා මේ වෙන්නේ. හැබැයි ඒකට සාධාරණ ඉස්තුන් නැහැ ප්‍රදේශයේ ජනතාව. දැන් මේ බලාගාරය පටන් ගත්තට පස්සේ පළවෙනි අදියරේ දෙවෙනි අදියරේ මේක පටන් ගත්තට පස්සේ මෙන්න මෙතන විශාල වශයෙන් ඒ ප්‍රදේශයේ වගාවලට හානි වුණා. එයට වගා කරන්න තිබිච්ච අවස්ථාව නැතුව ගියා. එහා සමානවම මේ මේකෙන් පිටවෙන අපද්‍රව්‍ය එයා සමානවම ගත්තාම විශේෂයෙන්ම අර එතනින් පිටවෙන ගල්ලංගුරු වල කුඩු ටික මේ ප්‍රදේශයේ වහගන්න නිසා ඒ ප්‍රදේශයට මේ තමාගේ ගොවිතැන හරියට කරගන්න බෑ. ඒ නිසා ව්‍යාපාර වශයෙන් කඩම් වැටිච්ච තැන් ගොඩක් තියෙනවා. ඒ වගේම මෙතෙන්ට දැන්
මිනිත්තු දෙකක කාලයක් තියෙනවා.
මිනිත්තු දෙකක් තියෙනවා නේද? විශේෂයෙන්ම සිහිපත් කරන්න ඕන මෙතන ලිඳක් හදන්න හැදුවා. මේ බලාගාරයේ මේ ලිඳ මහ පරිමාණ ලිඳක්. ඒ ලිඳෙන් පාවිච්චි කරන්න හැදුවේ අර කුඩුවලට කුඩු ප්‍රදේශයේ විහිදෙනවා වෙනුවට ඒක නවත්තන්න වතුර පාවිච්චි කළා. හැබැයි මේ ලිඳ හැදුවනම් මේ ප්‍රදේශයේම ජලය හික වෙනවා. මේ අයට ඇත්තටම ගොවියන්ට කිසිම දෙයක් හිටවන්න බැරුව යනවා. ඒ වගාව හරියට කරන්න බැරුව යනවා. මේ නිසා සියලු දෙනා විරුද්ධ වුණා. මම හිතන්නේ දිස්ත්‍රික් ලේකම්තුමා මේකට විරුද්ධ වුණා. සියලු දෙනා විරුද්ධ වුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ අය පිටින් මේක හදන්න නැතුව දැන් ඇතුලේ හදන්න යනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමාගේ විශේෂ ඉල්ලීමක් කරනවා. මේ වැඩේට කරුණා කරලා ඉඩ දෙන්න එපා. ඉඩ දුන්නොත් මේ ඊළඟට ගන්න යන අධිරවල් කීපය ඊළඟට රොච්චෝලේ බලාගාරය ලොකු කරන්න යන අධිරවල් කීපය අපිකට විරුද්ධයි. විශේෂයෙන් මේ ප්‍රදේශයේ මොකද මුළු කල්පිටිය ප්‍රදේශේම වැහෙනවා හැමුණොත් සම්පූර්ණයෙන්ම වැහෙනවා. ඒ ප්‍රදේශයේ මිනිසුන්ට ජීවිතේන ක්‍රමවේදයක් නැතු වෙනවා. ඒ විතරක් නෙමෙයි ඒ අය මේ සමස්ත රටටම සපයන එළවලු ටික පළතුරු ටික ඒ සියල්ල විශේෂයෙන්ම අපනයන බෝග ටික වවන්න බැරුව යනවා. ආර්ථිකය කඩන් වැටෙන විසිතක් නෙමෙයි විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ ජීවිතේන ඒ ජන ජීවිතේ ඒ ජන සමාජයේම කඩා වැටෙනවා. සස කරුණා කළා මේ වැඩේ කරන්න දෙන්න එපා. මොකද මේක සිද්ධ වෙන්න හේතුව තමයි මේකේ ඊළඟ අදි මට පොඩි තුන්චි වෙලාවක් දෙන්න. ඊළඟ අදියර මේක නිරොච්චලේ බලාගාරය යන්න සිද්ධ වෙන්නේ එතන බලාගාරය ඉදි කරපු නිසා. සැලසුම් සහගතව ඉදි කරා නම් වෙනම තැනක ඒක පුළුල් කරන්න පුළුවන් වෙන තැනක ඉදි කරා නම් මේ ප්‍රශ්නේ වෙන්නේ නැහැ. හැබැයි වැරදි තැනක ස්ථානගත කරලා අද ඒ වැරදි තැන රටේ ආර්ථිකයට ශක්තියක් දෙන්න එක තැනක මිනිස්සු 1000කට විදුලිය දෙද්දී තව 1000ක් බඩගින්නේ තියලා මරන්න යන වැඩසටහන රටේ කරන්න දෙන්න බැරි නිසා කරුණා කරලා ඉල්ලීමක් කරන ආණ්ඩුවෙන් මේක නිවැරදි කරන්න කියලා තව කාරණු කාරණා කීපයක් තියෙන එක කතා කරන්න වෙලාව මදි. මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා අවස්ථාව ලබා දීම